ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
අද දවසර යේදී තිබෙන ලෝක පිළිකා දිනේ හේතුවෙන් අපි හිතුවා මේ වසරකට මිලියන ගණනක් ජීවිතක්ෂයට පත්වන පිළිකා සම්බන්ධයෙන් සහ එමගින් හැකිතාක් ආරක්ෂා වීම සඳහා ඔබට ගත හැකි පියවර සම්බන්ධයෙන් SBS සිංහල සේවය ඔස්සේ සාකච්ඡා කරන්න. මේ සඳහා අද දවසේදී අපත් සමග සම්බන්ධ වෙනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ශ්වසන රෝග විශේෂඥ සහ බටහිර නිව් සවුත් වේල්ස් හි පෙනහළු පිළිකා සත්කාරක කණ්ඩායම් සමාජික වෛද්‍ය සුගම්යා මල්ලව තන්ත්‍රී වෛද්‍යතුමිය. ආයුබෝවන් කියලා ඔබතුමිය පිළිගන්නවා වෛද්‍යතුමියනි SBS සිංහල සේවය වෙත.
ආයුබෝවන් නිකුණා.
හොඳයි වෛද්‍යතුමියනි, එහෙමනම් අපි මේ පිළිකාවක් කියන්නේ මොකක්ද කියන කාරණාවත් සමගින්ම අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව්, පිළිකාවක් කියන්නේ ඇත්තටම අපේ ඇඟේ තියෙන ශෛල කොටසක් විකෘති වෙලා අසාමාන්‍ය විදිහට වර්ධනය වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක්. අපේ ඇඟේ හැම අවයවයක්ම හැදිලා තියෙන බිල්ඩින් බ්ලොක් එක තමයි සෙල්, එහෙම නැත්නම් ශෛල කියන එක. ඒ හැම ශෛලයක්ම හැදෙනකොට ඒකට දීලා තියෙන නිශ්චිත ආයුෂ ප්‍රමාණයක් නැත්නම් ලයිෆ් ස්පෑන් එකක්, ඒ වගේම ශෛල වර්ධනය වෙන වේගයක් තියෙනවා. සමහර ශෛල විකෘති වෙන්න පුළුවන් එක එක හේතු හින්දා. එහෙම විකෘති තත්ත්වයක් ඇති වුණොත් නිශ්චිත ආයුෂ කාලය ඇත්තටම බලපාන්නේ නැහැ. ඒ ශෛල මැරෙන්නේ නැතුව දිගටම පැවතෙනවා. ඒ වගේම ශෛල බෙදෙන හැකියාව ගොඩක් වැඩි වෙනවා. එහෙම වුණහම ඒ වර්ධනය වීමෙන් තමයි පිළිකා තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ වේගයෙන් වර්ධනය වෙන ශෛල සමහර වෙලාවට ඒ අවට තියෙන අවයව වලටත් යන්න පුළුවන්. රුධිර නාල, ඒ වගේම වසා නාල වලටත් ඇතුල් වෙන්න පුළුවන්. ඇත්තටම අපි තේරුම් ගන්නේ අර පිළිකා ශෛල ලේ සහ වසා නාල වලට ඇතුල් වෙලා තව ඈත තැන් වලට පැතිරිලා යන්න පුළුවන් කියන එක. ඉතින් මේ ශෛල ඕනම අවයවයකින් ඇති වෙන්න පුළුවන්. ඒක හැම වෙන්න පුළුවන්, අක්මාව වෙන්න පුළුවන්, අනිත් ග්‍රන්ථි ජාති වෙන්න පුළුවන්, අවයව වෙන්න පුළුවන් අපේ ඇඟේ තියෙන. ඒ එක එක පිළිකා වර්ග වෙනස්. නමුත් ඇත්තටම පිළිකාවක් ඇති වෙන්නේ ශෛලයක තියෙන විකෘති තත්වයක් හින්දා.
ඔව්, අපි පිළිකාවක් කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා. අපි කැමති ඔබතුමියගෙන් මේ වගේම දැනගන්න වෛද්‍යතුමියනි, පිළිකාවක් ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන්ම මොන වගේ සාධකද බලපාන්නේ කියලා.
පිළිකාවක් ඇතිවෙන්න විවිධ හේතු තියෙන්න පුළුවන්. ගොඩක් හේතු ඇත්තටම අපිට පාලනය කරගන්න පුළුවන් හේතු. සමහර හේතු තියෙනවා ජෙනටික්, එහෙම නැත්නම් පාරම්පරිකව එන හේතු. ඒක ඉතින් අපිට පාලනය කරන්න අමාරුයි. නමුත් එහෙම අයට ගොඩක් අපිට ෆැමිලි හිස්ටරි එකක් තියෙනවා, එහෙම පිළිකා තත්ත්වයක් තියෙනවා නම්. දැන් අපිට පාලනය කරන්න පුළුවන් හේතු දිහා බැලුවොතින් දුම්පානය තමයි ඉතාමත්ම තද බලින් පිළිකා හැදෙන්න පුළුවන් හේතුවක් විදිහට අපි සලකන්නේ. දුම්පානය කිව්වම මම කතා කරන්නේ සිගරට්, ඒ වගේම සුරුට්ටු, ඒ වගේම ඉලෙක්ට්‍රොනික සිගරට්, මේ හැම දෙයක්ම. අපි සාමාන්‍ය සිගරට් එකක් බැලුවොතින් ඒකේ නිකටින් වලට අමතරව දහස් ගණනක් රසායනික ද්‍රව්‍ය නැත්නම් කෙමිකල්ස් තියෙනවා. මේ කෙමිකල්ස් වලින් ගොඩක්ම තියෙන්නේ පිළිකා හදන්න පුළුවන් කෙමිකල්ස්. අපි ඒවට කියන්නේ කාසිනෝජන්ස් කියලා. ඇත්තටම කියනවා නම් මං දෙන සරලම උදාහරණයක් තමයි අපේ ගෙවල් වල පාවිච්චි කරන ටොයිලට් බ්ලීච්, එතකොට කිචන් ස්ප්‍රේස්. අපි ඒව එකක්වත් කන්නේවත්, එහෙම නැත්නම් ඒවා උරන්න යන්නේවත්, හුස්ම ගන්න යන්නේවත් නැහැනේ. නමුත් ඔය වගේ කෙමිකල්ස් තමයි අර ලස්සන්ට සිගරට් එකේ ටොබැකෝ එක එකතු කරලා විකුණන්නේ. ඉතින් දුම්පානය කරන අයට ඒකේ බැරෑරුම්කම තේරෙන්නේ නැහැ. නමුත් නිකටින් වලට අමතරව තියෙන ඇඩිටිව්ස් වලින් තමයි ගොඩක්ම කාසිනෝජන්ස් ඇඟට ඇතුල් වෙන්නේ. ඒ වගේම කාසිනෝජන් ප්‍රමාණයක් තියෙනවා සුරුට්ටු වලත්, ඒ වගේම ඉලෙක්ට්‍රොනික සිගරට් එකේ තියෙන කෙමිකල්ස් වලිනුත් පිළිකා හැදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දුම්පානය කිරීම ඉතාමත්ම තදබල හේතුවක් වෙනවා පිළිකා හැදෙන්න. ඊළඟට බටහිර රටවල් වලින් පෙන්නුම් කළා තියෙනවා 10%ක් විතර පිළිකා හැදෙන්න හේතුවක් තමයි අපේ ඇඟේ තියෙන තරබාරුකම. දැන් අපි හරියටම දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. නමුත් ගොඩක් හයිපොතීසිස් නැත්නම් හේතු සාධක පෙන්නලා තියෙනවා ඇයි එහෙම වෙන්න පුළුවන් කියලා. අපේ ඇඟේ හැදෙන ඉන්සියුලින් ප්‍රමාණය, ඊස්ට්‍රජන් කියන හෝමෝන් ප්‍රමාණය වැඩි වෙනවා අපේ ඇඟේ තරබාරුකම වැඩි වුණාම. ඉතින් පියයුරු පිළිකා, බඩවැල් වල එන පිළිකා, ආමාශය සම්බන්ධ පිළිකා, මේ හැම දෙයක්ම හැදෙන්න පුළුවන් ඇඟ තරබාරු අයගේ. ඒ වගේම ෆිසිකල් ඉනක්ටිවිටි, අපි ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ නැතුව, එක්සර්සයිස් කරන්නේ නැතුව ඉන්නවා නම් ඒකත් පිළිකා හැදෙන්න පුළුවන් හේතුවක් කියලා දැන් වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. අපි කනබොන දේවලුත් ඉතාමත්ම තදින් බලපානවා පිළිකා හැදෙන්න, විශේෂයෙන්ම බඩවැල් සම්බන්ධ පිළිකාවලට. අපි වෙජිටබල්ස්, ෆ්‍රූට්ස් ඒ වගේ දේවල් ගන්නවා නම්, බීෆ්, පෝක්, ලෑම් ඒ වගේ මීට් ජාති අයින් කරනවා නම්, නැත්නම් අඩුවෙන් කනවා නම්, ප්‍රොසෙස් මීට් අඩුවෙන් කනවා නම්, ඔය කොකා කෝලා ඒ වගේම ස්වීටන් ලික්විඩ්ස් ඒවා අඩුවෙන් ගන්නවා නම් කැන්සර් හැදෙන භාවිතාවය අඩුයි කියලා තමයි වෛද්‍ය විද්‍යාවේ පෙන්නුම් කරලා තියෙන්නේ. ඊළඟට අපි මත්පැන් ගැනත් හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් වෛද්‍යවරු කියන්නේ මත්පැන් ගැනීම ඉතාමත්ම තදින් අඩු කරන්න කියලා. මත්පැන් ගත්තහම වෙන්නේ ඒකෙන් ඇති වෙනවා ඇත්තටම බයි ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ ඇල්කොහොල් ඔක්කොම අපේ ඇඟේ කොටස් වලට කැඩිලා ගියාම ඒකෙන් ඇති වෙන රසායනික ද්‍රව්‍ය වලින් තමයි පිළිකා හැදෙන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම අක්මාව සම්බන්ධ පිළිකා, ඒ වගේම බඩවැල සම්බන්ධ පිළිකා හැදෙන්න පුළුවන්. ඊළඟට රේඩියේෂන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් හිරු එළියෙන් එන රේඩියේෂන් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ස්කින් කැන්සර්ස් වලට ඒක බලපානවා. අපේ හැමට ඒක බලපානවා අඩුයි, මොකද අපේ හැම මේ පාට තද හින්දා. නමුත් සුදු අයට ඒක සෑහෙන බලපාන දෙයක්. ස්කින් කැන්සර්ස්, මෙලනෝමාස් වගේ දේවල් හැදෙන්න පුළුවන් UV රේඩියේෂන් හින්දා. ඒ වගේම අපේ නැචුරල් රේඩියේෂන් කියන්න පුළුවන් තස්වල, ගල් වල, ලිං වතුර වල යුරේනියම් කියන රසායනික ද්‍රව්‍ය එක්ක සම්බන්ධ වුණොතින් ඒකත් කැන්සර් හැදෙන්න පුළුවන් හේතුවක් වෙන්න පුළුවන්. අනික හේතුව තමයි වෛරස් ජාති. එක එක වෛරස් ජාති තියෙනවා අපේ ඇඟේ පිළිකා හදන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ ගෑනු ළමයින්ට මේක දැනුවත් කරන්න ඕනේ, හියුමන් පැපිලෝමා වෛරස් කියන එක. ඒක ඇත්තටම සෙක්ෂුවලි ට්‍රාන්ස්මිටඩ් ඩිසීස් එකක්. ඒකෙන් වෙන්නේ වෛරස් එක ඇතුළට වෙලා තමන්ගේ ඇඟේ ශෛල වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා හියුමන් පැපිලෝමා වෛරස් වලින් සර්වයිකල් කැන්සර් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. තව වෛරස් ජාති තියෙනවා. අපි අහලා තියෙනවා හෙපටයිටිස් B, ඒකෙන් අක්මාවේ කැන්සර් ඇති වෙන්න පුළුවන්, HIV, හියුමන් හර්පීස් වෛරස්, ඒ වගේම එප්ස්ටයින් බා වෛරස්. මේ වගේ වෛරස් ජාති ගොඩක් තියෙනවා පිළිකා ඇති කරන්න පුළුවන්. අන්තිමට මම කියන්න ඕනේ පාරම්පරික හේතු. ගොඩක්ම පියයුර සම්බන්ධ පිළිකා, ඒ වගේම බඩවැල් සම්බන්ධ පිළිකා වලට තදින්ම බලපානවා පාරම්පරිකව. ඒක ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකකට එනවා නම්, ඉතින් සාමාන්‍යයෙන් ඔය වගේ හේතු තමයි බලපාන පිළිකාවකට. මං කිව්වා වගේ ගොඩක් හේතු අපිට පාලනය කරගන්න පුළුවන් අපි හෙල්දි විදිහට ජීවත් වෙන්න හදනවා නම්.
හොඳයි වෛද්‍යතුමනි, මේ අතරදී මතුවන ගැටලුවක් තමයි පිළිකාවක් පවතින බවට කොහොමද පුද්ගලයෙකු හඳුනාගන්නේ කියන කාරණාව. මේ පිළිකාවක් හඳුනාගත හැකි රෝග ලක්ෂණ පවතිනවද කියලත් අපි කැමතියි ඔබතුමියගෙන් දැනගන්න.
ඔව්, පිළිකාවක තියෙන ලොකුම ප්‍රශ්නය තමයි නිකුණා පිළිකාවක මුල් අවදියේදී පිළිකාවක් තියෙනවා කියලා දැනගන්න හරිම අමාරුයි. පිළිකාවක රෝග ලක්ෂණ මතුවෙනකොට ගොඩක් වෙලාවක පිළිකාව උඩුබුවල වැඩි. ගොඩක් ලක්ෂණ තමයි තමන්ට අධික මහන්සියක් දැනෙනවා, සමහර වෙලාවට කන්න බැරුව යනවා, ආහාර රුචිය නැති වෙනවා, ඇඟ කෙට්ටු වෙනවා. සමහර වෙලාවට ඒ අවයවය අනුව අපි හිතම පෙනහැල්ලක පිළිකාවක් තියෙනවා කියලා හුස්ම කොට ගතිය දැනෙන්න පුළුවන්. නොනවත්වාම කහින ගතිය එන්න පුළුවන්, කහිනකොට ලේ සමග සෙම පිට වෙන්න පුළුවන්. එතකොට අපි මහ බඩවැල ගැන බැලුවොත් වැසිකිලි සම්බන්ධව තමයි ඒ ප්‍රශ්න එන්නේ. හැමදාම වැසිකිලි යන විදිහක් තියෙනවානේ. ඒක වෙනස් වෙන්න පුළුවන්, වැසිකිලි යනකොට ලේ යන්න පුළුවන්. ඒ වගේම ගිලින් අමාරුකම් වෙන්න පුළුවන්, කටහඬ ගොරෝසු වෙලා කටහඬ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ රෝග ලක්ෂණ මතුවෙන්නේ ඒ පිළිකාව තියෙන අවයවය අනුව. එහෙම නැතුව ජෙනරල් අපි ඒවට කියන්නේ බී සිම්ටම්ස් කියලා. බී සිම්ටම්ස් තමයි කෑම අරුචිය, ඇඟ කෙට්ටුවීම, සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුව නිතර නිතර උණගන්න එක, දාඩිය දාන එක, ඔය වගේ දේවල් එන්නත් පුළුවන්. ඉතින් නමුත් මං කියන්න ඕනේ මේ තත්ත්වයට එනකොට ගොඩක් වෙලාවට පිළිකාව පොඩි දුවල වැඩි. ඉතින් ගොඩක් අවධානයෙන් තමන් ඉන්න ඕනේ. අපි හිතමු කැස්සක් හැදුනා කියලා. සාමාන්‍යයෙන් විශේෂයෙන්ම දුම්පානය කරපු කෙනෙක් හෝ මීට පෙර දුම්පානය කරන නවත්තපු කෙනෙක් හෝ නොනවත්වාම කැස්සක් තියෙනවා නම් සමාන දෙකක් හෝ තුනක් වහාම ඒ සම්බන්ධව පියවරක් අරගෙන වෛද්‍යවරයෙක්ව හම්බෙන්න ඕනේ. ඉතින් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානයෙන් ඉන්න එක තමයි මෙතන කරන්න ඕනේ.
හොඳයි, එහෙමනම් වෛද්‍යතුමිනේ අපි අවසාන වශයෙන් කැමති ඔබතුමියගෙන් දැනගන්න මේ පිළිකාවක් වැළඳීමේ අවධානමෙන් හැකිතාක මිදීම සඳහා පුද්ගලින් මොන වගේ ක්‍රියාමාර්ගද අනුගමනය කළ යුත්තේ කියලා.
ඔව්, දැන් අපි දන්නවනේ මොන වගේ හේතු හින්දාද පිළිකා ඇති වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ හේතු වලින් වැළකී සිටීම තමයි පළමුවෙන්ම අපි කරන්න ඕනේ. එතකොට දැන් දුම්පානය කරන කෙනෙක් ඉන්නවා නම් දුම්පානය නවත්තන්න ඕනේ. ඒක කරන්න අමාරුයි, නමුත් උදව් කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ස්මෝක් සිසේෂන් ක්විට් ලයින්ස් තියෙනවා, කතා කරලා උදව් ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ දොස්තරට කතා කරලා ජීපී සර්ජරි එකෙන් උදව් ගන්න පුළුවන්. ඒ නිසා දුම්පානය නවත්තන්න ඕනේ. මහත වැඩි නම්, තරබාරු නම්, ක්‍රියාකාරකම් අඩු නම් ඒකට අවශ්‍ය විදිහට පියවර අරගෙන වැඩියෙන් ක්‍රියාකාරකම් කරන්න ඕනේ. හෙල්දි විදිහට කන්න ඕනේ, මත්පැන් අඩු කරන්න ඕනේ. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒ වගේම රෝග ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. විශේෂයෙන්ම තමන්ට ෆැමිලි හිස්ටරි එකක් තියෙනවා නම් තමන්ගේ දොස්තරට ඒක ගැන කතා කරලා ඒක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ඊළඟට ස්ක්‍රීනිං ප්‍රෝග්‍රම්ස් තියෙනවා, ගොඩක් නැෂනල් ස්ක්‍රීනිං ප්‍රෝග්‍රම්ස් තියෙනවා සමහර කැන්සර්ස් වලට, හැම කැන්සර් එකකටම නෙමෙයි. පියයුරු සම්බන්ධ පිළිකා ගත්තොතින් ඔස්ට්‍රේලියාවේ නම් මැමෝග්‍රම් කියන ස්ක්‍රීනිං මෙතඩ් එක පාවිච්චි කරනවා අවුරුදු 50ත් 74ත් අතර ඉන්න ගැහැණු අයට. නමුත් තමන්ට අවශ්‍ය නම් අවුරුදු 40න් උඩ කෙනෙක්ට උනත් ගිහිල්ලා මැමෝග්‍රම් එකක් අවුරුද්දකට සැරයක් කරගන්න පුළුවන්. ඉතින් ඒකෙන් කරන්නේ ඒර්ලි කැන්සර් එකක් නැත්නම් පිළිකාවක් තියෙනවා නම් ඒක උඩුදුවන් ඉස්සලා හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ගැහනුවාට කියන අනිත් දෙයක් තමයි තමන් නානකොට පියයුරු අල්ලලා බලන්න, යම්කිසි ගෙඩියක් නැත්නම් වෙනස් කමක් තියෙනවා නම් වහාම ඒක තමන්ගේ වෛද්‍යවරයාට කියලා එකට අවධානය යොමු කරන්න කියන එක. ඊළඟට බවල් කැන්සර් ස්ක්‍රීනිං ප්‍රෝග්‍රම්ස් තියෙනවා. කැන බඩවැල් සම්බන්ධ, මහ බඩවැල් සම්බන්ධ ස්ක්‍රීනිං ප්‍රෝග්‍රම්ස් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ නම් අවුරුදු 50 74 එතයි මේක බලපාන්නේ. ඒගොල්ලන්ට ආණ්ඩුවේ ඉන්විටේෂන් එකක් එවනවා සාම්පල්ස් දෙන්න කියලා. ප්‍රතිකිලි යනකොට ඒකෙන් සාම්පල් එකක් දෙන්න කියලා. ඒකෙන් අපි බලන්නේ යම්කිසි විදිහට ඒ සාම්පල් එකේ ලේ කලවම් වෙලා තියෙනවාද කියලා. ඇහැට පෙනුන නැති වුණාට සමහර වෙලාවට ලේ යන්න පුළුවන්. ඒකට කියන්නේ ෆීකල් ඔකල්ඩ් බ්ලඩ්. ඉතින් එහෙම චෙක් කරලා බලන්නත් පුළුවන්. ෆැමිලි හිස්ටරි එකක් තියෙනවා නම් අපිට පුළුවන් කොලොනොස්කොපි නැත්නම් කැමරා ටෙස්ට් එකක් කරලා මහ බඩවැල බලන්න ඒකේ මොනා හරි අවධානයට ගත යුතු තැනක්, එහෙම නැත්නම් ඇබ්නෝමල් තැනක්, විකෘති තැනක් තියෙනවද කියලා. සර්වයිකල් ස්ක්‍රීනිං කියන එක බලපහනවා ගැහෙනවානට. සර්වයිකල් ස්ක්‍රීනිං වලට අයිති වෙන්නේ අවුරුදු 25-74 අතරතුර ගැහෙනු කට්ටිය. ඒ වගේම පිරිමියාට ටෙස්ට් එකක් කරගන්න පුළුවන් ෆස්ට් ඒඩ් ස්පෙසිෆික් ඇන්ටිජන් නැත්නම් PSA කියන එක. මේක අපි ඇත්තටම නැෂනල් ස්ක්‍රීනිං ප්‍රෝග්‍රෑම් එකකින් ඔෆර් කරන්නේ නැහැ. මොකද තාම ඒකට හරියටම අපිට හේතු ගැන්විලා නැහැ මේක කළ යුතුමයි කියලා. නමුත් එහෙම කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ඩොක්ටර්ට කතා කරලා ඒ ටෙස්ට් එක කරගන්න පුළුවන්. ඊළඟට ඇමරිකාව වගේ රටවල් වල CT ස්ක්‍රීනිං නැත්නම් chest CT ස්කෑන්ස් කරනවා ස්මෝකර්ස් ලටයි ex-smokers ලටයි. අපි ඒකෙන් කරන්නේ හොඳටම දන්නවා පෙනහළු සම්බන්ධ පිළිකා ගොඩක් කල් යනකම් ඒකෑනේ ඔපරේට් කරන්න බැරි තත්ත්වයකට එනකම් රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ඉතින් රෝග ලක්ෂණ මතුවෙනකොට අපිට අර ඔපරේට් කරන්න පුළුවන් කාලය මිස් වෙලා. ඉතින් ඒ නිසා දැන් හොයාගෙන තියෙනවා CT scan එකක් අපි කළොත් මේ දුම්පානය කරපු හැට හෝ දුම්පානය කරන්න නවත්තපු හැට හෝ ඒ CT එකෙන් අපිට හොයාගන්න පුළුවන් විකෘති ශෛල ටිකක් තියෙනවා නම් අපි ඒවට කියන්නේ නොඩියුල්ස් කියලා. ඒ වගේ නොඩියුල් එකක් තියෙනවා නම් එක අපිට මොනිටර් කරන්න පුළුවන්. නැත්තම් නොඩියුල් එකේ ප්‍රමාණය අනුව අපිට ඒක අයින් කරලා බලන්න පුළුවන් මොකක්ද ඒ කියලා. ඕස්ට්‍රේලියාවෙත් අපි මේ ළඟදී ස්ක්‍රීනින් ට්‍රයල් එකක් කළා. මට හිතෙනවා ඉතුරු අවුරුදු කීපය ඇතුළත ඔස්ට්‍රේලියානු ආණ්ඩුව මේක අනුමත කරයි කියලා ස්ටෑන්ඩර්ඩ් ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට. ඊළඟට වැක්සීන්ස් තියෙනවා HPV වැක්සීන් හියුමන් පැපිලෝමා වැක්සීන්. මේක රෙකමෙන්ඩ් කරනවා සෑම ගෑනු ළමයෙක්ටම අවුරුදු 9-18 ඇතුළත. සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන ළමයින්ට තමයි මේක ඔෆර් කරන්නේ. ඒ වැක්සීන් එකෙන් කරන්නේ හියුමන් පැපිලෝමා වෛරස් හැදෙන එක නවත්වන එක. ඉතින් සාරාංශයක් හැටියට කිව්වොත් තමන් ඒ හේතු සාධක අයින් කරලා ජීවත් වෙනවා නම් තමන්ගේ රෝග ලක්ෂණයක් මතුනොත් ඒකට අවධානයෙන් ඉඳලා දොස්තර කෙනෙක්ව හම්බෙලා ඊට අවශ්‍ය පියවර ගන්නවා නම් ඒ වගේ මේ අවශ්‍ය වයසේදී ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් වලට ආරාධනා කළාම ඒ ටික කරගන්නවා නම් වැක්සීන් අවශ්‍ය ළමයින් ඒ වැක්සීන් අවශ්‍ය වෙලාවට ලබා ගන්නවා නම් මම හිතනවා ගොඩක් දුරට අපිට පිළිකාවලින් බේරිලා ඉන්න පුළුවන් කියලා.
හොඳයි, අපි සාකච්ඡා කරමින් සිටිය අද දවසට එදී තිබෙන ලෝක පිළිකා දිනයට සමගාමීව පිළිකා රෝග මගින් ආරක්ෂා වීම සඳහා ඔබට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් නිව සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට අපත් සමග සම්බන්ධ වුණු ශ්වසන රෝග විශේෂඥ සහ බටහිර නිව සවුත් වේල්ස් හි පෙනහළු පිළිකා සත්කාරක කණ්ඩායම් සාමාජික වෛද්‍ය සුගම්යා මල්ලව තන්ත්‍රී වෛද්‍යතුමිය සමග. ඔබතුමියට එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමියනි SBS සිංහල සේවය සමග අද දවසේදී මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතියි නිපුණ දේල දෙනාටම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.